ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජූලි මාසයේ 11 වෙනිදා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය. මේ දිනවල ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රාශියක් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වෙලා ඉන්නවා. පසුගිය සඳුදා අඟහරුවාදා දිනවල රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200ක පමණ ප්‍රමාණයක් තමන්ගේ රාජකාරිවලින් ඉවත්වීම, වර්ජන ක්‍රියාමාර්ගේ නිරත වීම වාර්තා වුණා. ඒ වගේම ඊයේ දිනේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, ඒ වගේම දුම්රිය පාලකවරුන් වර්ජනයකට එකතු වෙලා හිටියා. කොහොම වුණත් මේ ඊයේ දවසේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන නිසා සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන්ටයි පාලකවරුන්ටයි ඊයේ දවල් 12 පමණ වන විට තමන්ගේ දුම්රිය ස්ථානයට හෝ ආසන්න දුම්රිය ස්ථානයකට පැමිණෙන්න කියලා දැනුම් දීලා තිබුණා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා. නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයත් සඳහන් කළේ ඒ මොහොත වන විට සියලු දුම්රිය, ඒ කියන්නේ කිසිදු දුම්රිය ස්ථානාධිපතිවරයෙකු දුම්රිය පාලකවරයෙක් සේවයට වාර්තා කරලා තිබුණේ නැහැ කියන කාරණය. ඒ මත පදනම්ව ඔවුන් සේවය හැරගියාසේ සලකන බව කියන ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළා. ඒ පිළිබඳව ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන,
ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කඩාකප්පල් නොවි පවත්වාගෙන යාම සඳහා දුම්රිය, බස්රිය, ප්‍රවාහනය සියල්ල මහාමාර්ග අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කළා. දැන් ගැසට් කළා සති දෙකක් ඉතර වෙනවා. මම මේ වෘත්තීය සමිති නායකයාට ඊයේ උදේ කිව්වා විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කළා තියෙන එකේ වර්ජනය කරන්න එපා. සියලුම සීසන් ටිකට් අරවමේව ගත්තාය අතරමං වෙන විදිහට ඊයේ රාත්‍රියේ ඉඳන් වැඩ වර්ජනය කළා. ඔක්කොම ස්ටේෂන් ලොක් කළා. ඊළඟට ඉබි අතුරු දැම්ම බාලා ස්ටේෂන් මාස්ටර් එළියට ආවා. මම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමාට කියලා සියලුම පොදු ජනතාවගේ වත්කම දේපොළ තියෙන දුම්රිය ස්ථානවලට හමුදාව යෙදෙව්වා. යොදවල ඉවරලා අපි කිව්වා රටේ මූලික නීතිය උල්ලංඝනය කළා තියෙන නිසා අද 12ට පෙර ඇවිල්ලා සේවයට වාර්තා නොකළොත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා නිවේදනයක් නිකුත් කළා සේවයේ අත්තර ගියා ලෙස සලකනවා කියලා. මම දන්නේ 12ට පෙර වාර්තා කළයි කියලා තාම දන්නේ. වාර්තා කළ නැත්නම් දුම්රිය ස්ථාන සියලු දෙනා රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කිරීම, ඒ කියන්නේ රජයේ මූලික නීතියට ගරු නොකිරීම, විධායක ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය තුට්ටුවට දැමීම, රටේ නීති ආධිපත්‍ය පිළි නොගැනීම, රටේ විනය නීති රීති වලට ගරු නොකිරීම නිසා ඔවුන්ගේ දරුපවුල් වලට අත්වන ඉරණම කුමක් වුවත් ඔවුන්ට සේවයට වාර්තා කළ නැත්නම් සේවය හැරගියා ලෙස සලකන.
ඒ අනුව 922ක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් කරලා මේ සේවය කරගෙන යන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන් නියෝජනා කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් 100ක් බඳවා නොගන්නේ ඇයිද කියන ප්‍රශ්නය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ මතු කළා. ඒ වගේම ඔවුන් මේ ආණ්ඩුව දුම්රිය සේවය නැත්නම් ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීම හරහා ගත ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කරපු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපතිවරයා,
මේ මොහොත වන විට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අපේ වෙත ඉල්ලීම් ඉටු කිරීම පසෙකලා අත්‍යවශ්‍ය සේවාවක් බව හඟවන දැනුම් දෙන ගැසට් නිවේදනය පාදක කර ගනිමින් අපි සේවය හැරහැයාමේ නිවේදන සහ අනතුරු ඇඟීම් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. අපි බොහොම සතුටුයි. අපි නැතුව, අපේ ඉල්ලීම් දෙන්නේ නැතුව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට පුළුවන් නම් මේ දෙපාර්තමේන්තුව ගෙනියන්න හෙට දිනේ ඉඳන් ඔහුට බාර දෙන්න අපි කැමතියි. හැබැයි ඔහු තාවකාලිකව මෙහි නවා තැම්පලකට ආපු පුද්ගලයෙක්. ඔහු මේකේ උතුර දකුණ දන්නේ නැහැ. ඔහු කියන්නන් වාලේ තීන්දුව තීරණ අරගෙන ගන්නා මේ ක්‍රියාමාර්ගයක පොදු මහජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් තියෙන ප්‍රධානම සාධකයේ දුම්රියේ හෙට දිනේ ඉරණම ගැන අපිට බොහොම කනගාටුදායක හැඟීමක් තමයි ඇති වෙන්නේ. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ මොහොත වෙන විට ප්‍රකාශයට පත් කළා තියෙනවා දුම්රිය ස්ථානාධිපතිවරුනුත් වසර 5 උසස් වීම ඉල්ලුවා. දුම්රිය රියදුරන් වැඩවර්ජනයකට යාම නිසා ඔවුන් අත්‍යවශ්‍ය නිසා ඔවුන්ට ඒක ක්ෂණිකව ඉටු කර දුන්නා කියන එක.
ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව එහෙම නැත්නම් මේ වැඩවර්ජන රැල්ල පිළිබඳව අදහස් පළ කෙරුණා. ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ මේ වැඩවර්ජන රැල්ල පිටුපස සිටින්නේ කවුද කියන කාරණය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
මෙරටේ වැඩ වර්ජන රැල්ල පිටිපස්සේ ඉන්නේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ. මේ තියෙන්නේ මේ ගොඩනැගෙන ආර්ථිකයේ කඩාවැටීමක් අරගෙන ඔවුන්ට දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද කියලා බලන්න. මේ කරන ඉල්ලීම ලබා දෙන්න නම් අපිට අමතරව බිලියන වාර්ෂිකව 275 අතර ප්‍රමාණයක් ඕනි. අපි කොහෙන්ද මේක පියවගන්නේ? එක විකල්පයක් තමයි වැට් එක වැඩි කිරීම. වැට් එක වැඩි කරොත් 121ක් 22ක් දක්වා වැඩි කරන්න ඕනේ. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලත් මේ ආර්ථිකයේ කඩාවැටීම තුලත් වැට් 122ක් දක්වා වැඩි කරන්න මේ රටේ ජනතාව සූදානම්. එයාට පුළුවන් ද මේක උහුලවන්න? එයාට ඒක කරන්න බෑ. එහෙම නැත්නම් අනෙක් විකල්පය තමයි ආයතනික බද්ද 142ක් කරන්න ඕනේ. මේ රටේ පුද්ගලික අංශයක් ඉතුරු වෙන්නේ නැහනේ.
පහුගිය දිනවල ජනාධිපතිවරයාගේ දුරකාලයේ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ඒ පිළිබඳව ව්‍යවසායකෙක් අධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයාගේ දුරකාලයේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලුවා. ඒ සඳහා අධිකරණයේ නියෝගය ලැබුණා. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5ක් බව තහවුරු වුණා. ඒ අනුව ජනාධිපතිවරණය අදාළ කාල සීමාවෙදී පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වුණා. කොමනත් ඊයේ දවසේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ අවුරුදු 5ක කාල සීමාව තවදුරටත් තහවුරු කරන සංශෝධනයක් අරගෙන එන්න යෝජනා කරලා තියෙනවා. ජනාධිපතිවරයා තමයි මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තින්නේ. අනුව ඊට කැබිනට් අනුමැතිය හම්බ වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා 32, 62, 2, 83 කියන ව්‍යවස්ථාවල ජනාධිපතිවරයාගේ දුරකාලය, ඒ වගේම පාර්ලිමේන්තුව පවතින කාලය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් යම් අනුකූල නොවන තත්වයක් තිබෙනවා නම්, අනනුකූලතාවයක් පවතිනවා නම් එය තවදුරටත් දුරු කිරීමේ අරමුණෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන සාවරුද්දක්, ඒ කියන්නේ අවුරුදු 6ක් කියන එක, එය සාවරුද්දක් කියලා අනුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වචනය අයින් කරලා ඒ වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා, කලින් තියෙන්නේ සාවරුද්දක් ඉක්මවා කියලා, එය පස් අවුරුද්දක් ඉක්මවා කියන වචනය ආදේශ කරලා වෙනස් කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුරකාලයයි පාර්ලිමේන්තුව පවතින කාලයයි සම්බන්ධයෙන් යම් සැකයක් තියෙනවා නම් ඒ සැකයත් මේ හරහා මගහැරෙනවා කියන අදහසින් තමයි මේ යෝජනාව ඇවිල්ලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩල අනුමැතිය ඒ අනුව ඒ සඳහා හම්බ වෙලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම් පතක් මේ පිළිබඳව සකස් කරන්න කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබෙනවා. ජනාධිපතිවරණය පිළිබඳව කතාබහ වෙද්දී, සම්දාන බිහි වෙද්දී අපි දැක්කා විවිධ දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ දේශපාලන කණ්ඩායම් වලට සහයෝගය පළ කිරීම, සම්දානගත කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වුණා. දැන් ඊයේ දවසේ නිදහස ජනතා සභාව, ඩලසලා පෙරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම නියෝජනය කරන නිදහස ජනතා සභාව මේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයට සහාය දක්වන්න තීරණය කළා. ඊයේ දවසේ මාධ්‍ය හමුවකට සහභාගි වෙලා නිදහස ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ පිළිබඳව අනාවරණය කරා. ඔහු කිව්වේ ඔක්තෝබර් මාසේ මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. එතකොට එහිදී විපක්ෂයේ කණ්ඩායම් ශක්තිමත් කරලා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරවන්න උත්සාහ කරනවා. ඒ අනුව සමගි ජන සන්ධානයට සහාය දීමට බලාපොරොත්තු වෙනවා කියලා මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
අපි නිදහස ජනතා සභාව මුලින්දලම හිටපු ස්ථාවරයේ උනේ මේ වර්තමාන ආණ්ඩුව ගෙනියන සමහර ප්‍රතිපත්ති රටට ඉතාම හානි කරයි. ඒ නිසා අපි නිදහස ජනතා සභාව විදියට මේකට විරුද්ධව වැඩ කරා. ඒ වගේම අපේ විශ්වාසය විපක්ෂයේ පළල්ම සන්ධානය ගොඩනගලා ඒක ඇතුලේ මේ ප්‍රශ්නයට වැදිහත් වෙලා මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න කියලා. ඒ නිසා ඒක සඳහා අපි සියලු පක්ෂ එක්ක සාකච්ඡා කරා. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගයත් එක්ක කරපු සාකච්ඡා ඉතාම ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ රටේ පළල් දේශපාලන වෙනසක් සිදු කරන්න ඒ විපක්ෂයේ ප්‍රධාන ධාරාව එක්ක එකට ඉතාමත්ම තීරණාත්මකව මැදිහත් වෙන්න ඉදිරි සති කීපය තුළ අපිට පුළුවන්කම ලැබෙයි කියලා.
පසුගියදා සිදුණු අතුරුගිරිය ප්‍රදේශයේ සිදුණු වෙඩි තැබීම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ක්ලබ් වසන්ත කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන පුද්ගලයා ඝාතනය කිරීම, කේ සුජීවා ගායන ශිල්පිනිය දැන් සැත්කම්බලට භාජනය කළා, රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සැකකරුවන් 7 අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ වන විට. ඔවුන් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ ටැටු මධ්‍යස්ථානයක් විවෘත කරන අවස්ථාවේ මේ වෙඩි ප්‍රහාරය සිද්ධ වුණේ. එතකොට මේ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සංජුල කියන පුද්ගලයාත් මේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්නවා. ඒ වගේම මේ ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉඳලා අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආපු සැකකරුවන් දෙදෙනෙකුත් මේ අතර ඉන්නවා කියලා වාර්තා වෙනවා. කොමනත් මේ දුලාන් සංජුල මේ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසියට පාපෝච්චාරණයක් සිද්ධ කරලා තියෙනවා. එහිදී ඔහු කියලා තියෙනවා තමන් ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ ව්‍යාපාරය ආරම්භ කරන්න ලොකු පැටි කියලා පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 16ක මුදලක් තමන්ට ලබා දුන්නා. නමුත් මේ ක්ලබ් වසන්ත සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන තැතක් පිළිබඳව තමන් දැනගෙන හිටියේ නැහැ කියලා පොලිසිය හමුවේ පොලිසියේදී පාපෝච්චාරණයක් සිද්ධ කරලා තිබුණා. කොමුණත් මේ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒත් එක්කම මේ වන විට කේ සුජීවා ගායන ශිල්පිනිය, ක්ලබ් වසන්තගේ බිරිඳ, තව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලැබලා ඉන්නවා. දෙදෙනෙක් දැනට ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. කොමුණත් මේ ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්වය ටිකක් බරපතලයි කියලත් වාර්තා පළ වෙනවා. ඊයේ දවසේ ශ්‍රී ලංකා පොලිසිය රේගුවත් එක්ක අවබෝධතා විසමකට අත්සන් කරා. පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා මේ අවස්ථාවේ සහභාගි වෙලා පොලිසිය වෙනුවෙන් පොලිස්පතිවරයා මේ ගිවිසුමට අත්සන් කරලා තිබුණා. විමර්ශන කටයුතු වලට අදාළ තොරතුරු, රාජ්‍ය ආයතන, පොලිසිය මේවා අතර කාර්යයන් පහසුවෙන් සිද්ධ කරගන්න, හෝමාරු කරගන්න ඉඩ සලසමින් තමයි මේ එකඟතාවට එළඹිලා තියෙන්නේ. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන විෂය පතයට දාලවන සියලු රාජ්‍ය ආයතනත් එක්ක අවබෝධතාගි විසුම් අත්සන් කරන්න නියමිතව තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම පහුගිය මාසයේ අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ අතරින් දීවරහා ජලජ සම්පත් අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිසම, මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් එක්ක ශ්‍රී ලංකා පොලිසිය අවබෝධතාගි විසුම් වලට අත්සන් කරලා තියෙනවා. යනු ඊයේ දවසේ ශ්‍රී ලංකා රේගුවත් එක්කත් ශ්‍රී ලංකා පොලිසිය අවබෝධතාගි විසුමකට අත්සන් තැබුවා. යලිත් හෙට දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත්, ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.